సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శ్రవణ కాలు అయం బదంత ధమ్మ శ్రవణ కాలు అయం బదంత నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని మీ పినుతున్ మీ స్థానేట ఎకతు వెళ్ళా తిబెన్ని ధర్మదానయ సిద్ధకరంట మిథనట మీ దిదినా వితరక్ సంబంధునాట లంకావిలోకి కూడా కాయమే బాణ ఆహను ఎనిసా మీ దేశన కరవన మీ పిన్నోత్ మహత్వరుంట విశాల కుశలయా స్వల్ప కుశలయాక్ నిమి మా బరపతల కుశలయాక్ మీ పిన్నతుండ రాసేనో. మీ జీవితే ములావ బుద్ధ వచనే తులిం తమై అప్పట లిహాగాండు వేణి మీ దేశనావిత్ మాతృకా విధిట లభిలతీని విపల్లాస అవబోధే సహా మిదీమ సంబంధ దేశనావక్కరాండు కేల్ ఎత్తటము మా విశాల విపల్లాస ఇకటతమ అపేహిత అహువెలాతీ ప్రౌఢాకారి బావకట ములావకట అహువెలా పిన్నత్ని ఏ ములావెం గెలవెండు బెరువ అపిలోకు అమారుకు వేటిలా ఇన్ని ఇది మేకింగ్ అవబోధే కరా అనే ఇక అమారు వెడ ఏక లేసిపాసుదయాక్ నిమి ఇటు అవబోధే కరా అంట మీ పిన్నుతు అహలత్తిని ఇట్ మిదీమట అద్దాల క్రియామార్గ గన దేశనాకరానికే ఇది మీ మిదీమకి అనేక ఉపరిమ తలేట గ్యామ యా నివనట పత్తినో మిదిన వాకినికట హేమోగేమి హిత దిన్నే అపి సమాలవట అపి అపే ఆయ అపి ధరమీట ఎక్కుతు కరగని ఉత్సాహకరను ఏ అపే తీయన అవంక కమట సద్దావట ఏక సత్పురుష కమక అపే జీవిత వలది నముత్ ఏ ధరమీ ఏగే అతులట యాన్నే ఇకట హేతు యాట మీ వటినాకమ దనిన్నే కిని ఏకట హేతు యా వడలనే ఇక ససర నోడపు కమమ హేతు యాన్నే దెన్ తమారా ఇన్నో మీ ధరమే అతులటి అన్నిమనే అర అపే అవాంక కమట అపి కోమారి అని మీ ధరమి అపే దువటత్తుందాయి మీ ధరమి అపే పుతాటత్తుందాయి మగే అయి ఆ దాన్నోని యాట నివీమక్తినో అని మీ ధరమి అపే అమ్మట హోందాయిని మీ ధరమి అపే తాత్తట హోందాయి కేళ్ళ ధరు ఉంటే తినో నముత్ ఏ దిమౌపి అతులటి ధరమి అన్నే ఉమనావ తీయనో దరువంగి తీయన కరుణావట తీయనో అనే మీ దుఃఖ తవదురట విందవింద విందు అప్పే అమ్మ అప్పచ్చి అండు ఉన్నే అప్పే దరువు అండు ఉన్నే ఇలా అమ్మలట ఈతేనో అప్పే దరువు మీ దుఃఖ విందవింద యాండు ఉన్నే నము దరువు ధరమీట అరంగావత్ ఏ దరువగి జీవితే ధరమీ ఎతులట కిందా బహిన్నే ఏ అమ్మ తాతగే ఎతులట ధరమీ కిందా బహిన్నే ఏక మీ ధర్మీ అడువాణ్ణి మీ యా కాలయాక్ ధర్మీ వడలనే కాలాంతరయాక్ నోడపు కమ ఇకట హేతు ఏ నోడపు కమ నిసామ ఎతులట ధర్మీ అన్నిమనే పిన్నత్ని పుదుమ దయాక్ ఉగత్ కం బుద్ధిమత్ కం వల్ల కిసిమ అడువక్ నే పిరిమాండతార ఏకమ దే ధర్మీ ఎత్తి అప్పుడు హితనో అయి అన్న ఎత్తి కేల సమారాయి అప్పటి కేనో ఎవిల్లా అప్పే సమార దరువు ఏమ దిమోపయోగ కియనో దిమోప దరువు గన కియనది అప్పటి హెమదా మినుసు మునగహినో అని ఏ ఆయ కియాది కియనో అని బలంట స్వామి మంగ హరి ఆశాయి మీ ధర్మీ దిండ అప్పే బిరిందట ధర్మీ దిండ మంగ ఆశాయి స్వామి అప్పే స్వామి అట ధర్మీ దిండ ఆశాయి ఏయా నూగత్ మినిహిక్ నిమి ఏ నూగత్ కాంతావక్ నిమి నముత్ స్వామిని మీ ధర్మీ దిండ హదన హెమ విలావుక మే అడి అప్పటి పాసట గానో కెలెస్సాగత లోకే యా అవస్థావాంబును పిమ్మక్ ఇస్రహట పనినో ధర్మి ఇస్రయ అడియా పిట్పసటనో తిమ్ బలన్న మంగ హరి కనసల్లి ఇన్ని కేల సమార బిరింద ఎవరు కేనో స్వామి ఎవరు కేనో దరువు కేనో అమ్మ తాత్త గని ఏకట అపి కనసల్ట పత్తలు కిసిమ తీరువన్నే ఇకట హేతు తమాయి మీకు దిండిపే ඒකට ඒකට තියෙන ලොකුම අඩුව තමයි එයා වඩලා නැහැ මේ ධර්මයේ සසර. එයා ප්‍රඥාව දියුණු කරලා නැහැ. ඒ නිසා එයාට ධර්මය ඇහෙනකොට එයාට හිතෙන්නේ අපොයි ඕක ඉතින් මහ ලොකු එකක් නෙමෙයි වගේ එකක් දැනෙන්න පුළුවන්. ඒ නිසා නොවඩපු කෙනෙකුට පවා මේ ධර්මය ඇහෙනකොට ඒක පුඩු ඒක හුරුවක් වෙනවා. ඒක ආය උපදිද්දි මාර්ග ඥානෙට උදව් කරනවා. එතකොට මාර්ග ඥානෙට උදව් වෙන විදිහටවත් අපි ධර්මාවබෝධයේ මෙහි බැරි වුණත් මාර්ග ඥානෙටවත් උදව් වෙන විදිහට අපේ දොරගුල් අරගන්න මේ බුද්ධෝත්පාදේ අපි දක්ෂ වෙන්න ඕන. අපිට හැකියාවක් තියෙන්න ඕන. දැන් මේ විපල්ලාස ගැන කියද්දී මේ පිනුතුගේ මේ මාතෘකාවේ විපල්ලාස කියලා තියෙනවා. විපල්ලාස කියද්දී විපල්ලාසයන්ගේ මහ විශාල අවුලක් අපේ ඇතුලේ තියෙනවා. විපල්ලාස විපල්ලාසවල වර්ගීකරණ ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම ගැන කියන්න වෙලාව නෙමෙයි. මේ විපල්ලාස අවබෝධ කරලා මිදීමට අයිති ලස්සන ධර්ම කාරණයක් මම කියන්නම් ඔයාලට. පින්වත්නි, අපි උදාහරණයක් විදිහට අපි හිතමු විපල්ලාස සංඥා විපල්ලාස කියලා. මේ විපල්ලාස කියන මාතෘකාව තියෙන නිසා මම කියන්නේ සංඥාවේ මුලාවක් අපිට තියෙනවා. සංඥා කියන අඳුන ගන්නවා කියන අඳුන ගැනීමේ මුලාවක් අපිට තියෙනවා. අපි ලෝකේ අඳුනගන්නේ යථා භූත ඥානයකින් නෙමෙයි. අපි ලෝකේ අඳුනගන්නේ යථාර්ථවාදීවනේ මුලාවෙන් තමයි අඳුනගන්නේ. ඒත් මුලාවෙන් අඳුන ගන්නකොට හැම වෙලාවකම නැති දෙයක් ඇති බවට දකිනවා. ඒ නිසා තමයි මුලාවෙන් නැහැ ඇත්තටම නැහැ නැති දෙයක් තියෙනවා කියලා හිතාන ඉන්නවා. ඉතින් ඒක මා විශාල ප්‍රශ්නයක් ඇත්තටම. සංඥා විපල්ලාස. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඥා උපමා කළේ මිරිඟුවකට. මිරිඟුවක්. මිරිඟුව නැහැනේ ඇත්තටම. මිරිඟුවට එයා ඒ මිරිඟුව පේන සීමාවට එයා දුර නිසා එයාට මිරිඟුව තියෙන ස්ථානයේ දුර නිසා දුරකම වැඩිකමට තමයි ඒ දුර වැඩිකමට තමයි නැති දෙයක් තියනවා වගේ පේන්නේ. අර මිරිඟුවට වතුර කියලා රැවටිලා දුවන්නේ දුර වැඩිකමට. තියනවට නෙමෙයි. එහෙම එකක් නැහැ. එතනට ගියාම මොකක්වත් නැහැ. දැන් අපි හිතමුකෝ සතෙක් පිපාසයට ඈතින් වතුර තියනවා කියලා දුවනවා. මොෙක් කියලා හිතනකෝ එයා දුවනවා. ඉතින් එයාට මේ වතුර වගේ පේන්නේ අර නලියන ගතිය පේන්නේ ඇයි? එයා එතනට දුරයි. මේ විපල්ලාසත් අපිට දුර නිසායි එහෙම වෙන්නේ. අපිව ලං වෙන්නේ ලං වෙලා බලන්නේ සති සම්පජඤ්ඤේ. සතර සතිපට්ඨානෙ නෙමෙයි මෙතන මේ ලං වෙලා බලනවා කියලා අපි අදහස් කරන්නේ ඒ ඒ තැන ඉන්න තැන ඉරියව්ව පවත්වන තැන සති සම්පජඤ්ඤේ බලනෝ. අන්න එතකොට තමයි ලං වෙලා පේන්නේ. ඒතර ලං වෙලා බලනකොට අර විපල්ලාස සාගත කමකින් ලෝකේ වැටහෙන එක වැටහෙන්න තු යනවා. එනම් මේකේ ලං ඒ කියන්නේ මේක අපිට මේ මිරිඟුව වතුර වගේ පේන්නේ මිරිඟුව තියෙන ප්‍රදේශයට අපි දුරයි අපිට මිරිඟුව තියෙන තැන දුරයි. මේ දුරස්ත බවයි ප්‍රශ්නේ. ඒ දුරස්ත බව නිසාම අනුමානයට තමයි අපි ගන්නෙ. ලෝකේ අපිට තියෙන ආනුමානික ඥානයක්. ඒ කියන්නේ අපිට ස්ථාවර ඥානයක් නැහැ. අපිට තියෙන අනුමාන ඥානයක්. ප්‍රත්‍යක්ෂ ඥානයක් නැහැ. ප්‍රත්‍යක්ෂ ඥානයේ තියෙන්නේ සම්පූර්ණ සත්‍ය අවබෝධයට පත් වීම. ඒ කියන්නේ ලෝකේ තියෙනවා මේ ලෝකේ තියෙනවා බටහිර දර්ශනීයම තියෙනවා වචන දෙකක් අනුමානය සහ ප්‍රත්‍යක්ෂය කියලා. ඒතර අපි අනුමානිට තමයි ලෝකේ ගන්නෙ. ඒ අනුමානිට ගන්න හැම වෙලාවකම සාපේක්ෂයි. අනුමානික ඥානයකින් අනුමානිකව ලෝකේ ග්‍රහණය කරගන්න හැම වෙලාවකම අපිට බලන්න වෙන්නේ සාපේක්ෂව. සාපේක්ෂව බලනකොට ප්‍රත්‍යක්ෂේ නෙමෙයි පේන්නේ. ආනුමානික දැනුම ඔස්සේ එයා යාට සාපේක්ෂව තමයි බලන්නේ. එතකොට යාට හරියන විදියට තමයි යා ලෝකේ ග්‍රහණය කරගන්නේ. ලෝකේ තියෙන විදියට යාට ලෝකේ මුණ ගැහෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ නිසා එයාගේ ජීවිතේ ප්‍රධාන වුණාට ලෝකේ ඉස්සරහා යා ප්‍රධාන නැහැ. ලෝකේ ඉස්සරහා යා ප්‍රධාන නැහැ. ලෝකේ තියෙන අප්‍රධාන චරිත කියලා මේ ළඟදී අපි දේශනාවක් කළා. ලෝකේ කවුරුවත් ප්‍රධාන චරිත නැහැ, ඔක්කොම අතිරේක චරිත කියලා බණක් කිව්වා මේ ළඟදී. એટલે ලෝකේ ප්‍රධාන නැහැ, අතිරේකයි. මම මගේ කතාව ඇතුලේ මම ප්‍රධානයි. මගේ කතාව ඇතුළේ මට මගේ දරුවා ප්‍රධානයි, මගේ බිරිඳ ප්‍රධානයි, මගේ ස්වාමියා ප්‍රධානයි කියලා ඔයාලා කියයි. නමුත් ලෝකයේ ඉස්සරහා ඔයාලා හිතන ප්‍රධාන කාරණා එයාලට ප්‍රධාන නැහැ. එයාලට අප්‍රධානයි. යා යාට සාපේක්ෂව ප්‍රධාන කොට ගත්ත යාගේ සංසිද්ධි ටිකක්, සිද්ධි දහමයක් එයාට තියෙනවා. ලෝකේ කිසිම තැනක ප්‍රධාන චරිත නැහැ. හැම තැනම තියෙන්නේ අප්‍රධාන කතා. එයාට සාපේක්ෂව බැලුවාම එයාට ප්‍රධානයි වගේ දැනින්ට පුළුවන්. එතකොට මේ ප්‍රධානකම ඉන්නේ සාපේක්ෂව බලනකමත් එක්ක. මේ සාපේක්ෂකව බලනකම පවතින්නේ, සාපේක්ෂව විමසා බලන එක පවතින්නේ මේ පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ ආනුමානික දැනුමකින්, අනුමාන වශයෙන් ගන්න. එතකොට අනුමාන වශයෙන් ගත්ත හැම වෙලාවකම එයාට සාපේක්ෂව තමයි ලෝකේ කියවන්නේ. ප්‍රත්‍යක්ෂව ලෝකේ ගත්තට පස්සේ එයා ධර්ම ස්වභාවයෙන් එයා ඒක දකින්නේ. එතකොට එයාට හැම තැනම එකම සිද්ධියක් පේන්න ගන්නවා. එතකොට දුක හටගන්නෙම නැහැ. අනුමානික ඥානයකින්, ආනුමානික දැනුමකින් මිනිසු ඇඬුවට ප්‍රත්‍යක්ෂ දැනුමක් උපදවා ගත්ත කෙනෙක් එයා ලෝකේ සදාතනික රිද්මය දකිනවා. ඒ රිද්මය දකින කෙනා කවදාවත් අඬන්නේ නැහැ. සෝසුසුම් හෙලන්නේ නැහැ පින්වත්නි. එතකොට එයා අඬන්නේ සෝසුසුම් හෙලන්නේ නැති නිසාම දුක හටගන්නේ නැහැ යාට පින්වත්නි. ප්‍රත්‍යක්ෂ, එනම් ප්‍රත්‍යක්ෂය දක්වාම අපිට යන්න බැරි මොකක් නිසාද? අපිට අපි අත්දකින අත්දැකීම තුළ මේ විපල්ලාස වලට අපේ සිත හසු වී පවතින්නේ. පින්වත්නි, අපිට ලෝකෙ දුරින් පේනවා. දුරින් පේනවා. දුරින් පේන හැම වෙලාවකම දුරින් පේනකොට නැති දෙයක් තියෙනවා වගේ තමයි පේන්නේ. ලං වෙලා බලනවා කියලා අපි කියන්නේ. දැන් මිරිඟුව සංඥා විපල්ලාස, සංඥාවේ මුලාව පවතින්නේ දුරින් පේන නිසා. මොකද බුදුරජාණන් වහන්සේ සංඥා උපමා කළේම මිරිඟුවකට. එතකොට විඥානි උපමා කළේ මායාවකට. රූපේ උපමා කළේ පෙන පිඬකට. පේන පිණ්ඩූපම කියලා සූත්‍රයක් තියෙනවා. රූපේ පෙන පිඬක් වගේ. රූපේ පෙන පිඬක් වගේ. මෙහෙම පෙන පිඬක් මෙහෙම අතු වෙලා ඇවිල්ලානේ පොපුරල යනවා. ඒ වගේ රූපේ මෙහෙම එක පාරම් බිඳෙන්නේ නැහැ. හටගත්තට වඩා වැඩි වේගයෙන් තමයි බිඳෙන්නේ රූපේ. ඒකයි පේන පිණ්ඩූපම සූත්‍රයේ රූපේ පෙන පිඬක් වගේ පෙන්වන්නේ. දැන් බත් වෙනකොට බත් මුට්ටියේ පෙන එක පාරම ඇවිල්ලා එක පාරම තමයි බිඳිලා යන්නේ. මතු වෙලා එනවා හැමීට බිඳෙන්නේ වේගෙ. ඒ වගේ මේ රූපය සමුදය රූපේ පින්වත්නි බිඳෙන එක හට ගන්න එකට වඩා වේගෙන් වෙනවා. ඒකයි මේවා නිකම්ම නෙමෙයි භාග්‍යතුන් වහන්සේ මේ රූපේ පෙන පිඬකට උපමා කළේ. එතකොට මේ අපි හොඳට දකින්න ඕන මේ කතා. එතකොට සංඥා උපමා කළේ මිරිඟුවකට. මිරිඟුව පේන්නේ මොකක් නිසාද? දුරින් පේන නිසා. එතකොට ලං වෙලා බලන්න විධික්‍රමයක් තිබ්බොත් මිරිඟුව නැහැ නේ, එතනට ගියාම නැහැනේ. ඒ ලං වෙන එක කරන එක ලං වෙනවා කියලා මෙතන බුද්ධ ශාසනේ අපි ලං වීම කියලා අදහස් කරන්නේ සති සම්පජඤ්ඤයට, සිහි නුවණ කියන එක. සිහි නුවණ නැත්තම් මොකුත්ම කරන්න බෑ. ඒ මොහොතේ ඉරියව් පවත්වන විදියට සිහි නුවණ නැත්තම් අපිට කවදාවත් ලං වෙලා බලන්න බෑ. සංඥාවේ මුලාවෙන් මිදෙන්න බෑ. එතකොට සංඥාවේ මුලා මේ විපල්ලාසයන්ගේ මිදෙන්න තියෙන්නේ විපල්ලාස කීපයක් තියෙනවා. එකක් අපි මේ කියන්නේ සංඥා විපල්ලාස ගැන. අඳුනා ගැනීම මුලාවෙන් මිදෙන්න තියෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක් ගොඩනගා ගත්තොත්. එතකොට අපි අඳුනගන්නේ අනුමානෙට. ඇයි අනුමානෙට අඳුන ගන්න වෙලා තියෙන්නේ? දුරයිනේ. අනුමාන කරලායි අඳුන ගන්න වෙලා. අපි අපේ තුල හඳුනා ගැනීම ඔක්කොම අනුමානිකයි. මේ කෙලෙස් සහගත ලෝකයේ සියලු දෙනා අඳුනා ගන්න අඳුනා ගැනීම තියෙනවනේ. මොනවද අඳුනා ගන්නේ? රූප අඳුනා ගන්නවා, ඒකට රූප සංඥා කියනවා. සද්ද අඳුනා ගන්නවා, ඒකට සද්ද සංඥා කියනවා. ගන්ධ සුවඳ අඳුනා ගන්නවා, ඒකට ගන්ධ සංඥා කියනවා. රස අඳුනා ගන්නවා, රස සංඥා කියනවා. රස අඳුනා ගන්න පුළුවන්. මේවා ලුණු රස කියලා අඳුනා ගන්නවා ඉතින්. මේවා ඇඹුල් රස කියලා අඳුනා ගන්නවා. මේවා තිත්ත රස කියලා අඳුනා ගන්නවා. අඳුනා ගන්නවා. රස සංඥා කයින් පහස අඳුන ගන්නවා. ඒ කයින් පහස අඳුනා ගැනීමත් එක්ක තමයි කයින් පහස අඳුන ගන්නවා. ඒ අඳුනා ගැනීමත් එක්ක තමයි කයින් ඒ පහස මත රාගයේ ද උපදින්නේ, ද්වේෂයේ ද උපදින්නේ කියලා අඳුන ගන්න විදියටනේ. ද දැන් පුරුෂයෙක්ගේ ඇඟේ ස්ත්‍රියක් ස්පර්ශ වුණාම නිකන් රාගයක් උපදින්න පුළුවන්. ස්ත්‍රියක් වගේ පුරුෂයෙක් ස්පර්ශ වෙලා කියලා දැක්කොත් පුරුෂයෙකුට රාගය උපදින්නේ නැහැ. එකම ස්පර්ශය කියන්නේ එකම සංසිද්ධියක් වෙන්නේ. ස්ත්‍රියක් කියලා අඳුනගත්තාම රාගය උපදිනවා. මගේ දුව කියලා අඳුනගත්තම ඒ තාත්තට අර මට්ටමේ රාගයක් නෙමෙයි උපදින්නේ. එසේනේ හසක් උපදී. එතකොට මේ ඒ ඒ ස්පර්ශය කියන එක එතන මේ පරමාර්ථ වශයෙන් බැලුවම් පස්සේ ඒ කාය සම්පස්සේ කියන්නේ පින්වත්නි කෙලෙස් උපදින්න පුළුවන්කක් නෙමෙයි. ඒ කාය සම්පස්සේ අනුව අඳුනග එයා අඳුනා ගැනීම මුලාවටපත් වුණාට පස්සේ තමයි යාට ඒ පහස කොයි වගේ එකක්ද කියලාත් අඳුනග. එකම පහස වෙන්නේ. ඉතින් එයාට සාපේක්ෂව බැලුවම කියනවා මගේ දුවනි කියලා තුරුල් කරගන්නවා. තුරුල් සෙනෙහසක් උපදිනවා. බොහෝම ලස්සන වෙනත් ස්ත්‍රියක් නම් රාගසිත උපදින්න පුළුවන්. රාගසිත උපදින්න පුළුවන්. තමාරුට ඒ ස්පර්ශය නිසා දේශසිත උපදින්නත් පුළුවන් කෙනෙකුට. එතකොට දැන් අපි අනුමාන කළොත් එහෙම මේ ස්පර්ශ වෙන්නේ ස්ත්‍රියක්ගේ ඇඟක් කියලා අපි අනුමාන කළා. හැරිලා බලනකොට පුරුෂයෙක් නම් ඒ ද්වේෂයක් උපදින්න පුළුවන්. එකම ස්පර්ශය සිද්ධ වෙලා තියෙන. අඳුන ගන්න විදියට තමයි Tamanගේ චිත්ත ප්‍රවාහය ගලන්නේ. එතකොට මේ අඳුනා ගැනීම මුලාවක් පවතින එක ඇතුලේ බින්වත්නි සංඥා විපල්ලාස ඇතුලේ තමයි මේ පහස කොයි වගේ එකක්ද කියලා අපිට අඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඒ අඳුනා ගන්න එක ඇතුලේ පින්වත්නි යා තුල දිගුවක් විදියට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා සිතේ ක්‍රිය ප්‍රවාහය. එතකොට දැන් හොඳට බලන්න පින්වත්නි අපි අඳුන ගන්නවා කයින් පහස අඳුන ගන්නවා. අඳුනා ගැනීම තියෙන කය මේ විදියට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා හය පැත්තකින් අපි ලෝකය අඳුනා ගන්නවා. හය පැත්තකින් අඳුනා ගන්නවා. මේ අඳුනා ගන්නකොට ඒ අඳුනා ගැනීම තුළ අපිට මුලාවක් පවතිනවා. ඇයි අඳුනා ගැනීම තුළ මුලා? අපි සාපේක්ෂවයි අඳුනා ගන්න. අනුමානයටයි අඳුනා ගන්න. අනුමානයට අපි අඳුනා ගන්න. ප්‍රත්‍යක්ෂව අඳුනා ගත්තොත් ප්‍රත්‍යක්ෂව අඳුනා ගත්ත කෙනාට මේ ප්‍රත්‍යක්ෂව දකින කෙනාට අඳුනා ගන්න එක හේතුඵල වශයෙන් පේන්න ගන්නවා. ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙන කෙනාට අඳුර එතකොට එයාට දැනෙනවා මෙතන මේ ස්ත්‍රියක් පුරුෂයෙක් අරෝමයක් කිව්වට මා තුල සිද්ධ වුණේ කයත් පහසත් කාය විඥානයක් තුන එකතු වීම නේද. ඒක නිරෝධ ධර්මයක් විදිහට දැක්කාට පස්සේ පින්නොත් මොන්නතරම් අමනාප පහසක්වත් ක්‍රෝධයක් උපද්දවන්නේ නැහැ. මොන්නතරම් මනාප පහසක්වත් රාගයක් උපද්දවන්නේ නැහැ. පුදුමයි ඒක. එහෙනම් මේ වෙනුවෙන් මේ පිණුතු ගැන මේ විපල්ලාස අවබෝධ කිරීම සමිදීමනේ. මේකට ඔයාලට කරන්න වැඩ දෙකක් තියෙනවා. මේ දේශනාවෙන් විතරක් කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. මේකට ඔයාලා කරන්න ඕන වැඩ දෙකයි. වැඩ දෙකක් කොට දෙකොටසක් තියෙනවා. ඒකට අතිරේකව එක දෙයක් තියෙනවා. මේ මුලාව පවතින්නේ කිට්ටුවෙන් දකින්න බැරි වෙච්ච නිසා කියලා දැකලා එහෙම ඔය පින්නතුල්ලා මේක තේරුම් අරන් කිට්ටු වෙලා බැලුවම තේ සංඥාව මුලාවක් මිරිඟුවක්. ඒ මිරිඟුව ලං වුණාම මිරිඟුවක් නෙමෙයිනේ, මිරිඟුව පේන්නේ දුරින්නේ. එතකොට ලං වෙලා බලන්න පුරුදු වීම කියන්නේ සති සම්පජඤ්ඤය. එහෙනම් මේ ගුණධර්ම ක්‍රියාවලිය ගුණධර්මාවලින් දෙක නමතරව ඔයාලව පරමාර්ථ සත්‍ය පැත්තට අරන් යන්නේ සති සම්පජඤ්ඤය කියන එක. ඒ නිසා ජීවත් වෙනකොට සති සම්පජඤ්ඤයෙන් තමයි පරමාර්ථය කෙබඳුද කියලා හැඩයක්. පරමාර්ථේ කොයි වගේ අවබෝධ කරලා නැහැ. පරමාර්ථේ මෙබඳුයි කියලා යම් කිසි හැඩතලයක් තමන්ගේ මනස තුල එනවා. පරමාර්ථේ කියලා මෙන්න මේ වගේ දෙයක් තියෙනවා කියලා යම් කිසි හැඩතලයක් එයා තුල එනවා. මේක ඉතාම වැදගත් දෙයක්. හරි, එහෙමනම් හොඳයි. මේකට දැන් එහෙනම් ඔයාලගේ ජීවිතේ ජීවත් වෙනකොට සිහි නුවණ කියන එක හැම වෙලාවෙම තියාගන්න ඕන අරමුණු ගන්නකොට. ඇයි? ඒ අරමුණු ගන්නකොට සිහි නුවණ නැත්තම් රූප සංඥාව ඇතුළේ මුලා වෙනවා. ශබ්ද සංඥාව ඇතුළේ, එතකොට සංඥා විපල්ලාස. ගන්ධ සංඥා හැමෝටම තියෙනවා, රහතන් වහන්සේලාටත් තියෙනවා. විපල්ලාසනේ නැති රහතන් වහන්සේලාට. එතකොට විපල්ලාස වලින් සිත මුදවා ගැනීම පිණිස පවතින මූලික දේ මූලික දේ තමයි හරියට පෙරහැර එනකොට වහිනකොට අකුණු ගහනවා වගේ, පෙරහැරට කලින් කසකාර වෙනවා වගේ, දළදා වහන්ති කරඬුව අරන් ඉන්නේ පස්සේ අන්තිමටම. පෙරහැර එන බව නිමිත්ත තමයි කසකාරයෝ අඟවන්නේ. වහින්ද ලෑස්ති කියන ඉඟිය තමයි ගොරවණකින් සංකේතවත් කරන්නේ. ගොරවල වහින් නැති වෙන්න පුළුවන්. සිහිනුවන විතරක් තියාගෙන අර ඉතුරු වැඩපිළිවෙල නැත්තං එහෙම පින්වත්නි විමුක්ත ස්වභාවයක් නැහැ. සිහිනුවනෙන් විතරක් කරන්න පුළුවන් දෙයක් නැහැ. ගොරවල 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 අයියෙම්ම ගොරවල වහින්න වගේ වහින්න ඔන්න මෙන්න ඇවිල්ලා වහින්න නැති අවස්ථා නැද්ද? තියෙනවා. අන්න ඒ වගේ පින්වත්නි සීනුවන විතරක් හොඳට තියාගෙන ඉන්නවා හැම වෙලාවෙම අරමුණු ඇසුරු කරද්දී. එයා සීනුවන පාවිච්චි කරනවා. හැබැයි එහෙම අරමුණු ඇසුරු කරද්දී එයා සීනුවන පාවිච්චි කළාට ඒ සීනුවන පාවිච්චි කරන මනුස්සයාට තියෙන සීනුවන විතරක් නක්. අර දෙකොටසකින් දෙපැත්තකින් ගුණධර්ම හදාගන්න බැරි වුණොත් හරියට ගොහයියෙන් ගොරවල වැස්සේ නැහැ වගේ. කසකාරෝ ඇවිල්ලා දනදා වහන්සේ වැඩම කරන පෙරහැර ආවේ නැහැ වගේ. එහෙනම් සිහිනුවණින් තමයි මුලාවේ ස්වභාවය අපිට හේතු ගන්නවන්නේ. අපි අඳුනගන්න එකේ මුලාවක් තියනවා කියලා අඳුන. ඒ අඳුරා ගැනීම තුලම පින්වත්නි ලෝකයේ පසුපස දුවන එක බොහොම අඩු වෙලා යනවා. ලෝකයේ පසුපස වේගෙන් දුවනකමක් අපිට තියෙනවනේ. ඒක නවතිනවා. හැබැයි මේකට ගුණධර්ම දෙපැත්තකින් හදන්න ඕනේ. ජීවන දර්ශනයක් විතර වෙනම ගුණධර්ම ඕන, පරයන්කයට වෙනම ගුණධර්ම ඕන. ওই දෙකම ඕන. ජීවිත දර්ශනයක් විදියට ගුණධර්ම වෙනම ඕන. පරයන්කයට වෙනම ඕන. පරයන්කයට කියන්නේ භාවනාසනියටත් ඕන. වැඩිමකටත් අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. නැතුව උඹ බණහලා කවුරුන් නිවන් දකින්නේ නැහැ. සෝවන්න නම් වෙන්නෙම නැහැ කොහොමත්. මේ කාලේ නම් කොහොමත් බෑ. බැරියෝ කියන්න හොඳ නෑනේ. මේ කාලේ සෝවන් වෙන්න බෑ පින්නත්. ඔය ඉන්න මට්ටමට අපිට සිද්ධ වෙනවා අපේ ජීවිත ඇතුලේ මේ දෙපැත්තකින් ගුණධර්ම හදන්න. ඒ වගේම විපල්ලාසයන්ගේ ස්වરૂපයේ විපල්ලාස සහගත නොවීම පිණිස සංඥාවේ හැඩය අඳුනා ගැනීමට සති සම්පජඤ්ඤය කියලා එකක් ඕමන. සති සම්පජඤ්ඤය විතරක් තියෙන පරියංකේ ඇසුරු නොකරන භාවනාසනයක් ඇසුරු නොකරන විදර්ශනානුග්‍රහිත භවකින් උපකාරී නොගත් ශ්‍රාවකේ කරියට අකසකාරයෝ ගිහින් පෙරහැර නැවතුනා වගේ. නිකන් හයියෙන් ගොරවල වැසේ නැහැ වගේ. එන්සයිම ගොරවල වහින් නැති අවකාශයන් හරියට වැඩි. අහස ගැන විශ්වාසය තියන්න බෑනේ. අන්න ඒ වගේ මේ කාලේ සනා. දැන් ඒක බලන්නකෝ ස්වභාව ධර්මයේ රිද්මයමයි අපේ ජීවිතේ රිද්මය. ඒ කාලේ මිනිසුන්ට ජවයක් තිබ්බා පිළිවෙත් පුරන්න ඒකායන මාර්ගයට එකතු වෙලා තිබ්බා. අද බෑ. අද ඍතු විපර්යාසයට පවපත් වෙලා තියෙන මිනිසුන්ගේ හිත ගැනමයි මේ කියන්නේ. මේ ස්වභාව ධර්මයේ කියන්නේ මිනිසුන්ගේම හිත ගැන කියන කතාවක් නේ. ඒ කාලානුරූපීව. මොකද අපි අයිති ස්වභාව ධර්මයේ රිද්මයටද? ඒ ස්වභාව ධර්මයේම සාක්ෂියක්නේ අපි ඉන්නේ. දැන් මේ කාලේ බලන්න මේ කාලේ කාලෙට වහින්නේ නැහැ. වැස්ස බලාපොරොත්තුෙන් ඉන්නකොට පායනවා. පායන එක බලාපොරොත්තුෙන් ඉන්නකොට වහිනවා. ඒ වගේම අපේ ජීවිතත් අපේ සිතත් ඔය මට්ටමටම ව්‍යාකූල වෙලා තියෙනවා. ඒයි ස්වභාව ධර්මයට සාපේක්ෂවනේ අපි පවතින්නේ. මේ බාහිර පවතින මේ ව්‍යාකූලත්වය අපේ ඇතුළෙත් පවතිනවා. ඒ ඇතුළේ පවතින ව්‍යාකූලත්වෙම එළිය පවතින්නේ. මොකද අපි ස්වභාව ධර්මයට අයිති සාක්ෂියක්නේ. ඒ විකෘති තා අපේ ඇතුළෙත් තියෙනවා. ඒ වගේම මේ නිසා මේ යම් වෙලාවක ධර්මයක් දියුණු කරනවා වගේ පෙන්නලා කඩා වැටෙන එක එකපාරම නොහිතන වෙලාවක ගං වතුර ඇවිල්ලා කඳුනා යන එක වගේ එකක් අපේ ජීවිතෙත්. ඒ කාලේ මිනිසුන්ගේ හිම ගන්න. ඒ කාලේ බලන්න කාලෙට වහිනවා. හරියටම ඍතුවට අවසාන ඍතුව කියන්නේ හොඳට වහින කාලය. ඒ වගේ මිනිසුත් මේ සීනුවන වඩාගෙන යද්දී යාලා කෙලෙස් කෝලහලයට આવුන්නේ. සමනි බොහොම සම්තිඳීමක් ඒ ඇත්තන්ගේ ජීවිතවල හරියට තිබුණා පින්නොත් නේ. අද මිනිසුන්ගේ ජීවිතවල සංසිඳීමක් නැහැ. ඒ නොසංසිඳුණු කමම බාහිර ස්වභාව ධර්ම රිද්මයෙන් පව. මේක හරියටම හරි. ඔයාලගේ ගෙදරට ගියාම ඔයාලා කවුද කියලා හිතා ගන්න පුළුවන්. ඔයාලගේ කාමරයට නිදන කාමරයට ගියාම ඕගොල්ලන්වයි පේන්නේ කි. ඒ ඇඳ ඇතිරිලි මේස පුටු තියෙන විදිය තමන් ඉන්න තැන හොඳට බලන්න තමන්. ඒ නිසා තමයි ඒ කාලේ මිනිස්සු විවාහයකට පවා මේ ලේලිව කැඳගෙන ඉන්න කලින් පිරිමියේ ළමයාගේ පාර්ශවයෙන් ඒ ගෙදරට ගියේ. ඇයි? ඇයව පේන්නේ ඇයිගේ ගෙදරින් තමන් නොකියම යනවා. එතකොට ඇය ඒ කාලේ මේ කෑම බීම පවා මුල්ම කාලේ ඔය තිනවා අපේ ලංකාවේ පෙරදිග විවාහ සම්ප්‍රදායන් වල තිනවා මේ ඒ තරුණයා ගෙදරට එනකොට ඇයි තමයි කෑම ලෑස්ති කරන්න ඕන නැන්දම්මට මාමණ්ඩිට ගේන පිරිසට ඇයිගේ අතින් කෑම ලෑස්ති කරන්නේ ඇයි ඇයගේ චර්යාව ඇයගේ හැසිරීම ඇය වැඩ කරන විදිය ඇයගේ ජීවිතය නිරූපණය කරනවා එනිදි වගේම මේ ප්‍රභව ධර්මයේ මුළු මහත් සත්ව ප්‍රජාවම ගැන නියෝජනය කරනවා පින්වත් මේ මුළු සත්ව ප්‍රජාවම නියෝජනය කරනවා ඒ නිසා ඔය පින්නතුන්ලා ආත්ම සංඥාව ඕගොල්ලන්ගේ ජීවිතය තුළ සංඥා විපල්ලාස දුරු කරනවා නම් සංඥාවේ මුලාවෙන් මිදෙනවා නම් සංඥාවේ ස්වභාවය තේරුම් ගැනීම පිණිස කිට්ටුවෙන් ඔයාලා බලන්න පටන් ගන්න ඕන කිට්ටුවෙන් බලනවා කියලා බුද්ධ ශාසනය අදහස් කරන්නේ යන් කවර දෙයක්වත් නෙමේ සති සම්පජඤ්ඤය ඇසුරු කරගෙන ජීවිතේ විමසා බලනවා කියන එකයි ඒත් එක්කම දෙපාර්ශවයකින් දෙපැත්තකින් ගුණධර්ම හදන්න ඕන පින්වත්නි සංඥාවේ මුලාවෙන් මිදෙන්න නම් ඔය පින්නතුන්ලාට පළවෙනියෙන් සිද්ධ වෙනවා මෙන්න මේ දේවල් ටික කරන්න. එක මූලික දේ තමයි පින්වත්නි ඔය පින්නතුන්ලා තමන් තුල සංඥා හට ගන්නකොට ඒ සංඥා තමන්ගේ සිත තුල හටගත් තැන පින්වත්නි ඒ සංඥා ඇසුරු කරගෙන තමන්ගේ සිත තුළ ගොඩනැගෙන නානාවිද රූප සංඥා ශබ්ද සංඥාදී සියලුම සංඥා ඇසුරු කරගෙන පින්වත්නි ඒවා තුළ පදිංචි වී නොසිටින කම ඔබ තුළ තියෙන්න ඕන මූලික වශයෙන් මේ සංඥාව තුළ පදිංචි වී නොසිටින කම දැන් අපිට යම් සංඥාවක් ආවොත් ඒවා ගැන දිගුවක් විදියට කල්පනා කරනවා අපි ඒක නොකළ යුතුයි මේවා ජීවිතේට පරියන්කේට ආදී දේ නෙමෙයි එක එක දෙවැනි එක තමයි තමාන් තුල මනාප සංඥා අමනාප සංඥා ආදී වශයෙන් ආයතනයන්ගෙන් අපිට ලෝකේ උරගාණ්ඩ වෙනවා අපි කැමැති සංඥාම අපේ සිතේ පහළ වෙන්නේ නැහැ අපි කැමැති සංඥාත් සිතේ පහළ වෙනවා අකමැති සංඥාත් පහළ වෙනවා ඒ කැමැති සංඥාද අකමැති සංඥාද පිළිබඳ මඳහත් බවකින් වාසය කරන්න ඕන. ඒක දෙක. මඳහත් බවකින් වාසය කරන්න ඕන. ඒක තමයි ඔය පින්නතුන්ලා දෙන්න තියෙන දෙවැනි උපදේශේ. දෙවැනි කාරණේ. තුන්වැනි කාරණය පින්වත්නි සංඥා හඹාගෙන යෑමෙන් සිත මුදව ගන්න ඕන. තමන් කැමැති සංඥා හඹාගෙන යනවා අපේ සිත. එතකොට ඒ කැමැති හඹා අපේ ස්වභාවයක් තියනවා සංඥා හඹාගෙන යනවා. දැන් දිවෙන් රස සංඥා රස අඳුන ගත්තම ඒ රස හඹාගෙන යනවා. ඒ රස හඹාගෙන යනවා. ඒ රස හොයාගෙන යනවා. දැන් මට මතකයි එක තරුණියක් මට එක වෙලාවක් කිව්වා. ඔහු බිව කෝපි කෝපයක් සම්බන්ධව එයාට ඒ රස මතක නිසා එක දවසක් නුවර ඉඳලා නුවර එළියට ඒ කෝපි එක බීලා ඉන්න කාර් එකේ ගියා කියලා. එයා ඒක ලොකු දෙයක් වගේ කිව්වට එයා ඒ සංඥා මතක තියාගෙන ඒ සංඥාවේ මුලාවට පත් වෙලා ඒ සංඥා හඹාගෙන යෑම. කෝපි එකක් බීලා ඉන්න නුවර ඉඳලා කිලෝමීටර් 75 80ක් විතර ගෙවාගෙන නුවර එළියට ගිහින් ආස්වාදයට පත්වීමේ පුද්ගලයාගේ කතාව ඇතුලේ තියෙන්නේ සංඥා හඹාගෙන යෑම නවත්තලා දාන්න ඕන. රූප සංඥාත් එහෙමයි. හඹාගෙන යනවා. ශබ්ද සංඥා හඹාගෙන යනවා. හඹාගෙන යනවා. සමහර සංගීත ප්‍රසංගවලට ටිකට් එක දාගෙන යනවා වෙන රටකට. හඹාගෙන යනවා. ලෝකය හඹාගෙන යෑම නවතා දාන්න ඕන. තොංගනික මේවා කරලා බලන්න මේවා කරන ශ්‍රාවකෙක් નિરાයාසෙන් සංසිඳි යනවා. එයා තුළ નિરાයාසයෙන්ම සංසිඳී යනවා. එහෙනම් සංඥා හඹාගෙන යෑම නවත්තලා දාන්න ඕන. ඒක තමයි තුන්වෙනි එක. එතකොට පින්වත්නි සංඥා ඇති වෙච්ච තැන ඒ සංඥාව ඇති වෙච්ච තැනම නවතින හැකියාව අපිට තියෙන්න ඕන. ඒවා අවිද්‍යාවෙන් තෙත්ුනොත් ප්‍රශ්නයක්. එක. දෙවැනි එක පින්වත්නි තමන් තුළ කොයි විදිහේ මනාප අමනාප සංඥා හටගත්තත් සිත මැදහත්ව තබාගෙන ඉන්න එක දෙවෙනි එක. තුන්වෙනි එක සංඥා හඹාගෙන යෑමෙන් සිත මුදවා ගන්න ඕන. මේ හැම තැනකම උදව් කරන්නේ සිහිනුවන තමයි. සීනුවට නැත්තං එයාට ඒ සංඥාවේ මුලාවට පත් වෙලා අමාරු වෙටිලා සෑහෙන කාලයක් ගිහින් තමයි අනේ මට වැරදුනා නේද ගිය සතියේ. මට ගිය මාසේ වැරදුනා නේද කියලා පස්සේ තමයි මතක් වෙන්නේ. එහෙම නෙමෙයි. මේ ජීවිතයේ තුල ශ්‍රාවකයාගේ දක්ෂකමක් මේක. ඒ මොහොතේ ජීවත් වෙනකොට එයා තුල ඇති වෙන පින්වත්නි දක්ෂකමක් ගැනයි අපි මේ කතා කරන්නේ. අන් කවර දෙයක්වත් නෙමෙයි. එතකොට මේ දක්ෂකම ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. තුන්වෙනි එක තමයි සංඥා හඹාගෙන යෑමෙන් සිත මුදව ගන්න. එතකොට මේවා භාවනාවටද නෑ ජීවන දර්ශනේ. සත්‍ය වශයෙන්ම විපල්ලාසයන්ගෙන් සිත මුදවාගෙන ජීවිතාවබෝධය කරා යන ශ්‍රාවකයෙකුගේ ජීවිතයට අදාළ දේ මේ කතා කරන්නේ. ඔයාලගේ ජීවිතයට අදාළ දේ. ජීවත් වෙනකොට ශ්‍රාවකෙක් සත්‍ය අවබෝධය කරා යන්න කැමති කෙනෙක් කොයි ආකාරයෙන්ද ජීවිතේ දකින්න ඕන, විමසන්න ඕන, තේරුම් ගන්න ඕන කියන එක ගැනයි අපි මෙතනදී ඔය පින්තුන්ලාට පැහැදිලි කරන්නේ. එහෙමනම් තුන්වෙනි කාරණේ තමයි සංඥා හඹාගෙන යමින් සිත මුදව ගන්න ඕන. හතරවෙනි කාරණේ. තමන් තුල සංඥා හට ගන්නකොට ඒ සංඥාව විපාකයක් විදිහට දකින්න ඕන. තමන්ට මේ විදිහට ලෝකේ අඳුන ගන්න වෙලා තියෙන්නේ ඒක විපාකයක් විදිහට. දැන් හිතන්නකෝ බැනුම් අහලා අඳුන ගන්න වෙලා. බණිනේවා අඳුන ගන්නවා හිතින්. දන්නවනේ භාෂා ඥානයක් තියෙන කෙනාට තේරෙනවනේ මේ මට බණිනවා කියලා. ඒ බණිනේවා අඳුන ගන්නකොට එයා ඇනුම් බැනුම් ටික තමයි මේ මොහොතේ අඳුනගන්නේ. අන්න ඒවා ඔක්කොම විපාක සංඥාවක් මේ පහළ වෙන්නේ විපාකයක් කියලා. ඒවා අතීත කර්මයට අදාළ දෙයක් විදියට දකිමින් විමසා බලන හැකියාව තියෙන්න ඕන. එහෙම විමසා බලන එක කුසලයක් විදියටත් දකින්න ඕන. ඒක තමයි හතරවෙනි එක. විපාක සංඥාව කියලා දකිනවා. ඒ දකින්න එක කුසල සංඥාවක් කියලා දකිනවා. ඒක ජීවිතේ තියාගන්න. ඒතකොට කවදාවත් බණින්න හිතෙන්නේ ගහපු මිනිහට කවදාවත් අත උස්සන්න හිතෙන්නේ නැහැ. දොස් කියපු මිනිස්සෙක් වෙනුවෙන් කවදාවත් පොලිසිය යන්න හිතෙන්නේ නැහැ. කෙනහිලිකමක් කළා කියලා කවදාවත් නඩු කියන්න හිතෙන්නේ නැහැ. අද නඩු වැඩි වෙලා තියෙන්නේ සත්‍ය අවබෝධයට මිනිසුන්ගේ සිත් විවෘත නොවි පවතින කමට. ඒක තමයි හතරවෙනි කාරණේ. ඒක ඉතාම වැදගත් දෙයක්. පස්වෙනි කාරණේ සංඥා විපල්ලාසයන්ගෙන් එයාගේ සිත මිදෙනවා මුදෝ ගන්නවා නම් පස්වෙනි කාරණේ තමයි මේ මගේ සිත තුළ සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ස්පර්ශේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක් නේද කියලා ජීවත් වෙන ගමන් විමසනවා. ඒක පුරුදුනාම අපහසු නැහැ. මේවට පුරුද්දක් නැති එකයි ලංකාවේ බෞද්ධයන්ට තියෙන්නේ. පුරුදුනාම ප්‍රශ්නයක් නැහැ. තමන් තුළ හට ගන්නා වූ සංඥාව ඇති වෙලා නැති වෙලා යනවා. ඒක ඇති වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට සිත තුළ හට ගන්නා වූ සංඥාව නිරුද්ධයි. අවිද්‍යාව තියෙන නිසා සංඥා විපල්ලාසයන්ට මගේ සිතපත් වෙනව නේද කියලා දකිමින් වාසය කරනවා. ජීවත් වෙද්දී ජීවන දර්ශනයක් විදිහට ඔෆිස් එකේ වැඩ කරද්දී මේ කරන්නේ. ආයි භාවනාවෙන් නෙමෙයි. කෝච්චියේ බස් එකේ ෆ්ලයිට් එකේ යද්දී මේක දකිනවා. මේ අනවශ්‍ය කෙලෙස් අවුස්සන දේවල් බල බලා කතා කර කර යනවට වඩා මේක මොනතරම් උසස් චින්තනයක්ද, ශ්‍රේෂ්ඨ චින්තනයක්ද, කෙනෙක්ව සත්‍ය අවබෝධයේ පැත්තට බර කරන චින්තනයක්ද මේක. ඒක තමයි ඊළඟ එක. ඊට පස්සේ ඒතරග දැන් බලන්න මම මේ ටික ඔබට නැවත නැවත කියන්නේ මේ ටික එච්චර වටිනා නිසා. ඒතර පළවෙනි එක තමයි පින්වත්නි තමන් තුළ සංඥා හට ගන්නවා. සංඥාවේ මුලාවක් අපි තුළ පවතින මේකින් අපි සිත මුදව ගන්න ඕන. අපි කොමාරි නැත්නම් අපිට මේ කෙලෙස් කෝලහලෙන් ගැලවෙන්න බෑ. පින්වත්නි මේ තමන්ගේ සංඥා පිළිබඳ ඒ ශ්‍රාවකයාට තියෙන්න ඕන ඒවා පිළිබඳ දිගුවක් විදියට පරිකල්පනා ගොඩනගා ගන්න නැතුව ඉන්න හැකියාව. ඒ සංඥාව දකින්නවා කියන එකයි මෙතන අදහස් කරන්නේ. තමන් තුළ සංඥා හට ගන්න විදිය දකින්නවා කියන එකයි මෙතන අදහස් කරන්නේ. ඊට පස්සේ දෙවැනි එක තමයි පින්වත්නි මොන සංඥා හටගත්තත් හිත මැදහත්ව තියාගන්න එක දෙවැනි එක. එතකොට තුන්වැනි එක තමයි පින්වත්නි හැම වෙලාවකම තමන් තුළ හටගන්නා වූ සංඥා හඹාගෙන යෑමෙන් සිත මුදවා ගන්න ඕන. තුන්වැනි එක. හතරවැනි එක පින්වත්නි තමන් තුළ සංඥා හටගන්නේ සංඥාස්කන්ධ විපාකයක්. මනාප සංඥා හටගන්නේ මනාප විපාකයක් විදියට. අමනාප අමනාප සංඥා හටගන්නේ අමනාප කුසල සංස්කාරවල විපාකයක් හැටියට කියලා දකිනවා. ඒ දකින්න එක කුසලයක් නේද කියලා දකිනවා. ඒක හතරවෙනි එක. පස්වෙනි එක. මේ සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක් නේද කියලා දකිනවා. ස්පර්ශයෙන් හටගත් දේ මේක නිරුද්ධ වෙලා යන එකක් නේද? මේක නිරෝධ ධර්මයක් නේද කියලා දකිනවා. ඊට පස්සේ හත්වෙනි එක තමයි මේ විදියට හටගන්නා වූ සංඥාවේ මුලාවක් පවතින්නේ සංඥා විපල්ලාසවලට පත් වෙලා තියෙන අවබෝධයක් නැති නිසා නේද? මගේ සිත විපල්ලාසවලට හසු වෙ තියෙන අවබෝධයක් නැති නිසා නේද? මේ සංඥාව ඇතිවි නැතිවි යනවා නේද? ඇතිවි නැතිවි යනවා නම් මේක අනිත්‍යයි නේද? අනාත්මයි නේද කියලා සිතුවිලි මාත්‍රයක් උපද්දවනවා. අටවෙනි එක, මේ බඳු සංඥා මම වශයෙන් මගේ වශයෙන් පාලනය කරන්න යන එක නුසුදුසු දෙයක් නේද කියලා නිකන් හිතන්න පුරුදු වෙනවා. ජීවිතේ ජීවත් වෙනකොට හිතන්න පුරුදු වෙනවා. ආයේ වඩන්නේ මේක සිතුවිල්ල උපද්දවන මේක මේ බණහන එක තරම් අමාරු නෑ. ඔයාලට මේ ඕගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ මේ කියන ක්‍රියාවලිය දකින්ට ඔයාලට පින්වත්නි මේ බණ අහන එක තරම් අමාරු නෑ. මම මේ බණක් දැන් පැයකට ආසන්න කාලයක් මේක විස්තර කළාට මේ විස්තර කරද්දී ඔයාලා දරන තරම් ඔයාලා මේ ක්‍රියාවලිය හිතේ වැඩක් නේ. මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. මෙන්න මේ ටික ඔයාලට එක පැත්තකින් තියෙන්න ඕන. එක පැත්තකින් තියෙන අනිත් පැත්තෙන් තියෙන්න ඕන. අනිත් පැත්තෙන් පරියංකයට අදාළ සංඥාවේ නිරෝධය පිණිස සංඥාව පිළිබඳ පින්වත්නි නිර්වශේෂව කෙලෙස් ටික නිරුද්ධ කිරීම පිණිස. ඒ කියන්නේ බුද්ධ ශාසනේ කොහොමද කියන්නේ? අශේෂ විරාග නිරෝධෝ. ශේෂ නැතුව නිරුද්ධ කිරීම පිණිස ඔය පින්නතුන්ලාගේ ජීවිතවල ඍජු ක්‍රියාමාර්ග අවශ්‍යයි. දැන් ඔන්න ආධ්‍යාත්මික අවකාශිත වැදගත් පරිච්ඡේදයකටයි ඔය පින්නතුන්ලා එකතු විය යුතු වන්නේ. ඊටාම වැදගත් කොටස. දැන් මෙතනදි තමයි විපල්ලාසයන්ගෙන් සිත සම්පූර්ණයෙන් මුදවාගෙන සද්ධාතනික සැනසීමක් කළා දර්ශන සම්පත්තිය දර්ශන ඥානය ඒ ශ්‍රාවකයා උපදව ගන්නේ මෙන්න මෙතනයි පින්වත්නි. එක දැන් මුල් ටික ඔය පින්නතුන්ල හොඳට ඔළුවට ගන්න. ඒ ටික දැන් ආයත් සංකේතාත්මක ඔයාලට කිව්වොත් පළවෙනි එක තමයි පින්නත්නි මේ සංඥාව පිළිබඳ ඒ පුද්ගලයා තුළ ඇතිවෙන ඒ සංඥාව දිගුවක් විදිහට ඒ පුද්ගලයා තුළ මේ තමන් තුළ සංඥා හට ගන්නකොට ඒ සංඥා පිළිබඳ අවම යැපීම් තියෙන්න ඕන. ඒක පිළිබඳ යම්කිසි ඒ කියන්නේ ඒකට ප්‍රතිචාර දක්වලා අතහැරලා දාන හැකියාව තියෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි පින්වත්නි ඒ කුමන සංඥා වුණත් හිත මෙඳහත්ව තියාගන්න එක. තුන්වෙනි කාරණය පින්වත්නි හැම වෙලාවකම තමන් තුළ මේ සංඥා හට ගන්නකොට සංඥා හඹාගෙන යම නවත්තන්න ඕන. හතරවෙනි කාරණේ සංඥාව විපාකයක් විදියට දකිනවා, දකින සිත කුසලයේ විදියට දකිනවා. පස්වෙනි එක මේ සංඥා හේතු නිසා හටගත්තා. මොකද්ද හේතුව? ස්පර්ශ ප්‍රත්‍යයෙන් ස්පර්ශයෙන් නිරුද්ධ වීම නිරුද්ධ වී යනවා කියලා දක්වන. බලන්න මම මේ ටික ආයෙ කියන්නේ මේ ටික මගේ හිතලු නොවන නිසා. මං හිත හිතා ඔයාලට මේක කියන්නේ නැති නිසා. හයවෙනි කාරණේ ඊට පස්සේ මේ සංඥාව නිරෝධ ධර්මයක් විදියටම දකිනවා. ඉතිරි නැතුව නිරුද්ධ වී යන නිසා සංඥාව පදනම් කරගෙන ලෝකේ හඹාගෙන යන එක තේරුමක් නැහැ කියලා දකිනවා. එහෙමනම් මේක අනිත්‍යයි අනාත්මයි කියන වචන දෙකෙන් විමසා ගන්නවා. එහෙනම් මේ සංඥා ඇති වෙලා නැති වෙලා යනවා නම් මේක මගේ වසඟේ පවත්වන්න දරන උත්සාහය අතිශයින්ම නුසුදුස්සක් කියලා දකිනවා. දකිමින් වෙනද වගේම ඔෆිස් යනවා, වෙනද වගේම රැකියාව කරනවා, වැඩ කරනවා, ගෙදර දොරේ වැඩ කරනවා, යුතුයකම් කරනවා, වගකීම් කරනවා, ඒවා නොපිරිහෙලා කරමින් පින්වත්නි ඒ ශ්‍රාවකයා වාසය කරනවා. ඒවා නොපිරිහෙලා කරමින් එයා වාසය කරනවා. එතකොට පින්වත්නි මේ විදියට වාසය කරන ශ්‍රාවකයා දෙවනි පෙළ ගුණ ධර්මාවලියකට එකතු වෙන්න ඕන. මෙන්න මේකෙදී තමයි සම්පූර්ණින් කෙලස් ටික නිරුද්ධ කරන්නේ. මෙතනදී සම්පූර්ණයෙන් කෙලස් ටික නිරුද්ධ කරනවා. ඒතර සම්පූර්ණයෙන් කෙලස් ටික නිරුද්ධ කරන ආකාරයට විමසා බලන කෙනා මොකද්ද කරන්නේ? පළවෙනි එක තමයි පින්වත්නි මේ සංඥා විපල්ලාසයන්ගෙන් සිත මුදවාගත යුතුයි නේද කියලා භාවනාසනෙන් විමසනවා. භාවනාවට වාඩි වෙලා හොඳට සිත සංසුන් කරගෙන ඔබෝම එක්තරා විදියක සමාහිත බවක් චිත්ත ඒකාග්‍රතාවයක් හිත තුල හදාගෙන ඒකාග්‍රතාවෙන් යා විමසනවා මේ සංඥා විපල්ලාසයන්ගෙන් මම සිත මුදවා ගත යුතුයි නේද? හැම වෙලාවෙම හිතනවා මම මේ සංඥා විපල්ලාසයන්ගෙන් සිත මුදවා ගත යුතුයි නේද කියලා යා බලනවා. ඊට පස්සේ ආ සංඥා විභාග කර ගන්නවා. කොහොමද අනේ මේ හිත තුළ රූප සංඥා හට ගන්නවා, ඒවා නිරුද්ධ වීමෙන් ශබ්ද සංඥා හට ගන්නවා, ඒවා නිරුද්ධ වීමෙන් ගන්ධ සංඥා හට ගන්නවා, විටක රස සංඥා හට ගන්නවා, විටක පොට්ටබ්බ සංඥා හට ගන්නවා, විටක ධම්ම සංඥා හට ගන්නවා, ආය ආය අලුතෙන් සංඥා හට ගන්නවා, ඒ මොහොතේම හට ගන්නා වූ සංඥා තියෙනවා, ඒ සංඥා නැවත හට ගන්නවා නේද, අතීත සංඥා තියෙනවා නේද, අනාගත සංඥා තියෙනවා නේද, අනාගතයේ නූපන් සංඥා පිළිබඳ අපේක්ෂා තියාගෙන ඉන්නවා නේද, අතීත නිරුද්ධ වීගිය සංඥානුව සිත පවතිනවා නේද කියලා එයා පින්වත්නි මේ සංඥාව පිළිබඳ විග්‍රහ කරගන්නවා තමන්ගේම සිතින්. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ආදි වශයෙන් හය පැත්තකින් බලලා අතීත සංඥා, අනාගත සංඥා කියලා ඒක බලලා අතීත රූප සංඥා, අතීත ශබ්ද සංඥා ආදි වශයෙන්, අනාගත රූප සංඥා, අනාගත ශබ්ද සංඥා ආදි වශයෙන් විකාශනය කර කර බලනවා සංඥාව. ඔච්චරවත් බලන්න ඕන නඩු. මොනවද එතකොට? සම්පූර්ණින් විග්‍රහ නොකලත් සංඥා හය පැත්තකින් හට ගන්නවා. හය පැත්තෙන්ම හට ගන්නකොට හය පැත්තෙන්ම මුලා වෙනවා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න නිසා සිතේ. ඒ හය පැත්තෙන් හටගත් අතීත සංඥාත් තියෙනවා. ඒ හය පැත්තෙන්ම හට ගැනීමට નિયમિત අනාගත සංඥාත් තියෙනවා. එතකොට 18යි. 18යි පින්වත්නි. එතකොට අතීත අනාගත වර්තමාන හය පැත්තකින් 18 ආකාරයක තියෙනවා. ඉතින් මේ විදියටවත් අඩුම විමස ගන්න ඕන පින්වත්නි. මේ විදියටවත් එයා විමස ගන්න ඕන. ඉතින් මේ විදියට විමස ගන්නකොට මේ වගේ සාමිස සංඥා, නිරාමිස සංඥා කියලාත් හට ගන්නයි දැන් භාවනාවට නිකතු වෙලා ඉන්නේ. නිරාමිස සංඥා අත්දකින්නත් නියමිතයි. නිසා ඒකත් දකින්න එක හොඳයි මේ වෙලාවෙම. මොකද්ද සාමිස සංඥා? එහෙන් රූප දැක්කාම රාගේ උපද්දවණේවත් දකින්නවා, අඳුන ගන්නවා. සද්ධාව උපද්දවණේවත් අඳුන ගන්නවානේ. බුදුරජාණන් වහන්සේ දකින්නකොට, බුදුරජාණන් වහන්සේ සම්බන්ධ රූප සංඥාව හට ගන්නකොට එයාට සරාගී සිතක් උපදින්න, සද්දා සිතක් උපදින්නේ. පින්වත්නි කණෙන් ශබ්ද සංඥා අහනකොට, සින්දු අහනකොට පින්වත්නි නිකන් කෙලෙස් සහගත ඇලීමක් තිබ්බට බණ අහද්දි එහෙම කෙලෙස් සහගත ඇලීමක් නැහැ. එහෙනම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන සංඥාවල සාමිස, නිරාමිස වශයෙන් දෙවැදෑරුම් විදියට හට ගන්නව නේද කියලා ඔන්න තවත් ටිකක් විකාශනය කරලා බලන්නත් පුළුවන්. එහෙමත් බලන්න පුළුවන්. තවත් විකාශනය කරලා බලන්න පුළුවන්. මං හිතනවා ඔච්චර හොඳටම ඇති කියලා. ඔන්න ඔය විදියට පින්වත්නි පළවෙනියෙන් යා දකිනවා මා තුල සංඥාවේ විපල්ලාස දුරු කළ යුතුයි නේද, සංඥාවේ විපල්ලාස දුරු කළ යුතුයි නේද කියලා දකිනවා භාවනාවේ. දැකලා මේ සංඥාව විස්තර කර කර විස්තර කර කර සිතින් දකිනවා, විස්තර කර කර විස්තර කර කර සිතින් අඳුනා ගන්නවා, තේරුම් ගන්නවා පින්වත්නි. ඒක දෙවැනි කාරණේ. දැන් මේ ඔක්කොම පරියන්කේට අදාළව, භාවනාසනේට අදාළ දේවල්. මේ ටික උන්ට ඔළුවට දාගෙන කළොත් මොන ලෝකෙ හිටියත් කමක් නැහැ, කවුරු ළඟ හිටියත්, කොයි තැන හිටියත් කමක් නැහැ. යානම් සම්තිඳෙනවාමයි පින්වත්නි. යාමා නිවන පැත්තට එකතු වෙනවාමයි පින්වත්නි. මේ දෙපැත්තෙන් ගුණධර්මාවලිය හැදුවොත් ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි සංඥාවේ ධර්ම ස්වභාවය භාවනාවෙන් දකිනවා. මේ සංඥා හේතුන් නිසා හටගන්නවා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා. මේවා නේද මේ සංඥා ධර්මවල ස්වභාවය. සංඥා කියන්නේ ධර්ම. ඒවා හිතේ හටගන්නේ, ඒවා ලෝකෙට අදාළ ඒවා නෙමෙයි. ලෝකෙට ගැට ගහගන්නේ අවිද්‍යාව නිසා. තමන් තුළ සංඥාව හටගන්නකොට ඒ සංඥාව විඥානට්ඨිතියක් වෙන්නේ. සංඥාව බාහිර ලෝකෙට අදාළයි කියලා ලෝකයත් එක්ක එකට ගැට ගහ ගන්නවා. මේ ගැට ගසා ගැනීම අපි තුල සිද්ධ වෙන්නේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන ප්‍රමාණයට. තුන්වෙනි කාරණේ තමයි මේ සංඥා ස්වභාවය. සංඥාව කියන්නේ ධර්ම. ඒකනේ පංචස්කන්ධ ධර්ම කියන්නේ. පංචස්කන්ධයට අදාළ දෙයක්නේ සංඥා ස්කන්ධය. රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ අඳුනා ගැනීම කියන්නේ තිතේ හටගන්න ධර්ම මේ ධර්මවල ස්වභාවය දකිනවා ස්වභාවේ භාවනාවෙන් දකිනවා දැන් ඇස් දෙක පියාගෙන භාවනාසනීට එකතු වෙලා යමකද කරන්නේ මේ මා තුල හටගන්නා වූ කවර ආකාරයකට නිර්ආමිස වෙන්නත් පුළුවන් තාමිස වෙන්නත් පුළුවන් රූප සංඥා වෙන්නත් පුළුවන් ශබ්ද සංඥා වෙන්නත් පුළුවන් අතීත සංඥා වෙන්නත් පුළුවන් මේ දැන් අත්දකින සංඥා වෙන්නත් පුළුවන් අනාගතයත් නොදකපු සංඥා ගැන උපකල්පිතයන් වෙන්නත් පුළුවන් කෙසේ වෙතත් මේ සංඥාවල ස්වභාවය තමයි මේක ඒ ඒ තන මනසිකාර ප්‍රත්‍යයෙන් මනසිකාරේ කළොත් විතරයි සංඥාව හටගන්නේ මනසිකාරේ නොකළොත් හටගන්නේ නැහැ මනසිකාර ප්‍රත්‍යයෙන් හටගන්නේ කියලා ඒ ඒ තන සංඥා හටගන්න සංඥා ධර්මවල ධර්ම ස්වභාවය විමසනවා පින්වත්නි ඒක තමයි තුන්වෙනි කාරණේ ඒක ස්වභාවයෙන් නම් මේ සංඥාවල මනසිකාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා මනසිකාරෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන මේ සංඥා කියන්නේ ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන දෙයක් නේද අහුත්වා සම්බෝති හුත්වා පටිවෙන්ති මෙතන තියෙන ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන ධර්ම ටිකක් මේවා මේ එළිය ලෝකෙට ගැට ගහලා ලෝකේ පස්සේ දුවන එක කිසිම තේරුමක් ඇති වැඩක් නෙමෙයි ලෝකේ පස්සේ දුවනික කිසිම තේරුමක් නැති දෙයක් නෙමෙයි මේ සංඥා ධර්මවල ස්වභාවය අහුත්වා සම්බෝධි හුත්වා පටිවෙන්ති කියලා දකින්නවා පින්වත්නි එහෙම දකින්න ශ්‍රාවකයා පින්වත්නි පස්වෙනි කාරණේ විදියට ඒ බඳු ආකාරයට අහුත්වා සම්බෝධි හුත්වා පටිවෙන්ති නම් ඉපදීම බිඳීම දෙකින් පෙළෙන කමක් මා තුල අඳුනගන්න කමට තියනවා නම් සංඥාවට තියෙනවා නම් ඒබඳු ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනකම දකින්න බැරි වෙන තාක්කල් අඳුනා ගැනීමේ මුලාවක් අපේ සිතේ පවතිනවා නේද? එහෙමනම් මේ ඉපදීම බිඳීම දෙකෙන් අතිශයින්ම පෙළෙන නිසා අපි අඳුනගන්න කම අනිච්චතෝ මේක අනිත්‍ය වෙලා යන එක නේද? දුක්ඛතෝ මේක දුකක් නේද? රෝගතෝ මං අඳුනගන්න මට්ටමම නේද ලෙඩේ වෙන මොකක්වත් නෙවේ. මං අඳුන ගන්න කමම ලෙඩක් නේද ගණ්ඩතෝ මේක සැරව ගෙඩියක් වගේ නේද අය ගණ්ඩ දෙයක් නෑ පැසවපු කමක් ඇතුලේ තියෙන සල්ලතෝ මේක හුලක් නේද අගතෝ මේක පීඩාවක් නේද මේක පීඩාවක් අඳුන ගන්න විදියට අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකොට ඇතුලේ පීඩාවක්මයි නිර්මාණය වෙන්නේ හොන්ටට බලන්න පින්වත්නි අඳුන ගන්න ලෝකය අඳුන ගන්න විදියටයි පීඩාව නිර්මාණය වෙන්නේ පීඩාවක් නේද අගතෝ ඒකට කියන්නේ අගතෝ කියලා. අගතෝ ආබාධතෝ මේකම නේද මගේ තියෙන ආබාධය දුර්වලකම අවුල මේකම නේද පරතෝ විනවත්නි මේක මගේ වසඟේ පවත්වන්න බැරි හරියට අනුන්ට අයිති දෙයක් වගේ නේද තමන්ගේ සංඥා ඇයි මං කැමැති සංඥා තිනෝ ඒවා පහළ වෙන්නේ නැහැ මනසිකාරය කරන විදිහට කැමැති අකමැති නොයේක් සංඥා පහළ වෙනවා පරතෝ අනුන්ට අයිති දෙයක් වගේ නේද පලොක්කතෝ සිඳි බිඳි නැසි වෙනසි ඉතිරි නැතුවම කඩාගෙන වැටෙන එකක් නේද ශුඤ්‍යතෝ මේක හිස් බවකින් යුක්ත එකක් නේද ලෝකෙට ගැට ගහන්න මං පොටක් හොය හොය දැඟලුවාට හිස් බවකින් යුක්ත දෙයක් නේද අනාත්තතෝ අනාත්ම දෙයක් නේද අනත්තතෝ සමනුපස්සාමි මෙන්න මේ විදියට 11 ආකාරයකින් මනසිකාරය කළොත් භාවනාසනේදී පරියංකේදී එයා සංඥාවේ මුලාවින් සිත මුදවාගෙන සද්ධාතනික සැනසීම කරා එකතු වෙනවා සංසිඳීම කරා එකතු වෙනවා මෙන්න මේ ටික යම් දෙවනි පෙළට කළොත් ඒ ශ්‍රාවකයන් නොබෝ කාලෙකින් පිරිනිවන් පෑම දක්වාම යනවා පිරිනිවන් පෑම කෙසේ වෙතත් මේ ජීවිතේ යටත් පිළිසින් සෝතාපන්න ඵලයේවත් එයා පිහිටනවා මිබඳු විමර්ශනයක් තියෙන කෙනා සෝවාන් නොවී ඉන්න විදිහක්ම නැහැ පින්වත්නි එයා ස්ථිර සෝවාන් වෙන්නම ඕන ඒ නිසා මිබඳු සෝතාපන්න මාර්ගයට එකතු වෙලා මාර්ග ඥානෙ උපදවාගෙන පරමාර්ථ සත්‍ය අවබෝධයේ පිණිස මේ පින්නතුන්ලාට මේ හෝරාවක ධර්මානුශාසනාව උපකාර වේවා කියලා දිෂ්ඨාන කරනවා මේ උතුම් ධර්ම දානමේ කුසල් විදේශගත වී සිටින මේ සදැහැති පින්නතුන් ඊතා මෛත්‍රියෙන් මේ දේශනාව සිද්ධ කරනවා මේ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා ජීවිතාවබෝධය මේ පින්නතුන්ලා සියලු දෙනාටම සුවසේම ධර්මාවබෝධය කරා යන්ට මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දාන මේ කුසලානිසංස ධර්මයන් මේ පින්තුන්ලාගේ පෞල්වල සියලු දෙනාටද හේතු වේවා මාර්ග ඥානේ වැඩේවා ප්‍රඥාව දියුණු වේවා තම තමන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා නිවන් පිණසම මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා එත් එක්කම මේ උතුම් කුසලානිසංස ධර්මයන් මිය පරලෝ යන්නට යෙදුණු සියලු ඥාති මිත්‍රාදීන්ට බලවත් වේවා ඥාතීන්ගේ ආයති භවය සුවපත් වේවා සසරගත ජීවිත සුවපත් වේවා මියගිය සියලු ඥාතීන්ටද මේ දායකත්වයේ දරු පින්තුන්ලා නමින් මියගිය සියලු ඥාතීන්ට සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණසම මේ කුතල් හේතුපකාර වේවා සතරවරං රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩල වලටත් බ්‍රහ්ම රාජ මණ්ඩල වලටත් අවීචී පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා
දේශක්ඛයෝ නිබ්බානං